පදන්නේ මොනවද කියලා මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මම නම් සතුටු ඊළඟ ඡන්දයත් මම යාරදම දාන්නේ. ඔව් ඒ මට ආතල් ගන්න පුළුවන් මේ පොලිම ඉඳලා.
නෑ අවුලක් නෑ ඔය ඒ යන විදියට මේ විදිය හොඳයි මට හිතේ.
අයිබෝවන් අද 2022 නොවැම්බර් 15 වෙනිදා රටකරන හැටි පොඩ්කාස්ට් එකේ 101 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 100 වෙනි කොටසත් එක්ක එකතු වුණු අපිත් එක්ක අදහස් බෙදාගත්ත හැමෝටමත් ගොඩක් ස්තුති කියලා කියන්න ඕන. අද පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න හිතුවේ දේශපාලන ඉත්ත ගැන. සාමාන්‍යයෙන් අපි එදිනෙදා කතාබහේදී එහෙම නැත්නම් ෆිල්ම් වල දැකලා තියෙනවා මේ පවර් බ්‍රෝකර්ස්ලා කියන පුද්ගලයා ගැන. ඒගොල්ලෝ ගැන අහලා තියෙනවා. සාමාන්‍යයෙන් පවර් බ්‍රෝකර්ස්ලා කියලා කියන්නේ තමන්ගේ ධනය එහෙම නැත්නම් තමන්ට තියෙන සම්බන්ධතාවයවල් පාවිච්චි කරලා යම් කිසි පුද්ගලයෙක්ව බලයට ගේන්න හැකියාව තියෙන මිනිස්සු. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ලංකාවේ දිලිත් ජයවීරලා, එතකොට කිලි මහරාජා, ධම්මික පෙරේරා වගේ කට්ටිය තමයි පවර් බ්‍රෝකර්ස්ලා හැටියට ලංකාවේ අපිට එළිය පෙන්න ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, එතකොට ඩයන ගමගේ වගේ කට්ටියත් පවර් බ්‍රෝකර්ස්ලා. එයාලට ධනය සහ යම්කිසි පුද්ගලයෙක් බලයට ගේන්න අවශ්‍ය වෙන සම්බන්ධතාවයවල් ඒකට ඕනි කරන උපක්‍රම ක්‍රියාත්මක කරන්න විදිහවල් ඒගොල්ලන් සතුව තියෙනවා. ඒ හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ තමන්ට තියෙන ඒ සම්බන්ධතාවයවල් සල්ලි හරහා රටේ සාමාන්‍ය ජනතාවගේ මතයට බලපෑම් කරන්න මේ පවර් බ්‍රෝකර්ස්ලාට පුළුවන්. නමුත් පවර් බ්‍රෝකර්ස්ලා අද මේ අපි කතා කරන්න යන පොලිටිකල් පොන්ස්ලාට වැඩිය ටිකක් වෙනස්. මොකද සාමාන්‍යයෙන් පවර් බ්‍රෝක කෙනෙක් කියන පුද්ගලයව අඳුරගන්න සාපේක්ෂව ලේසි. එයාලගේ අරමුණයි එයාලගේ දේශපාලන භාවිතයයි අතරේ යම්කිසි සම්බන්ධයක් තියෙනවා. අර කතාවක් ගියේ මේ කිලි මහරාජට ඕනි වුණේ තමන්ගේ පුතාට යාළුවෙක් වගේ ගනුදෙනු කරන්න පුළුවන් පුද්ගලෙක්ව එජාපේ සහ රටේ නායකය කරන්න කියලා. ඉතින් ඒ කතාව ඇති වෙන්නේ එයාගේ මාධ්‍ය හැසිරවීමයි ඒ කතාවේ අතරේ තියෙන සම්බන්ධය හින්දා. කිලි මහරාජා මාධ්‍ය හසුරවනකොට ඒකෙන් සජිත් ප්‍රේමදාසට යම්කිසි වාසියක් සිද්ධ වෙනකොට මිනිස්සුන්ට නිකම්ම හිතෙන්න පටන් ගන්නවා කිලි මහරාජාට ඕනේ වෙන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා සජිත් ප්‍රේමදාසව පක්ෂ නායකය කරන්න. මොකද සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ තමන්ගේ පුතාට ලේසින් ගනුදෙනු කරන්න පුළුවන් පුද්ගලෙක් කියන ඒ මතය සමාජය ඇතුළේ තියෙනවා. ඒක උදාහරණ. ඊළඟට මේ දිලිත් ජයවීරට ඕනෙනවා තමන් නියෝජනය කරන ජාතිකවාදී මතයම දරන තමන්ගේ අසල්වැසියව රටේ ජනාධිපති කරන්න. එතකොට ඒකට ඕනේ වෙන විදිහේ මීඩියා කැම්පේන් එකක් එයාට තියෙන රීසෝසස් පාවිච්චි කරලා එයාගේ මාධ්‍ය නාලිකාවල් වෙන්න පුළුවන් එයාගේ ධනය වෙන්න පුළුවන් මේ දේවල් පාවිච්චි කරලා ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරන්න දිලිත් ජයවීර උත්සාහ කරනවා. ඒ වගේ පවර් බ්‍රෝකර්ස්ලා කියන කට්ටියම අඳුරගන්න පුළුවන්. මොකද එයාලගේ හැසිරීම, කියන්නේ එයාලා වැඩ කරන විදිහ, එයාලා ගන්න තීරණ වගේ දේවල් එයාලගේ අරමුණට ගැළපෙන හන්දා. නමුත් මම මුලින් කිව්වා වගේ දේශපාලන ඉත්ත කියන කට්ටිය, එහෙම නැත්නම් පොලිටිකල් ෆෝන්ස්ලා කියන කට්ටිය ඊට වැඩිය ටිකක් වෙනස්. පහුගිය අවුරුදු කීපෙම අපි දැක්කා එක එක විදිහේ ස්වාධීන මතධාරීන් කියන කට්ටිය එළියට එනවා. ඇත්තටම අපි මේ මාතෘකාව ගැන කතා කරන්න මීට කලින් ප්ලෑන් කරත් ඒක ගැන වෙනමම කතා නොකළේ වෙනමම එපිසෝඩ් එකක් හැටියට අපි කතා නොකරේ මේ බොහෝ දෙනාගේ ඇත්ත අරමුණ මොකද්ද කියලා තාමත් අපිට හරියට අඳුරගන්න බැරි හන්දා. ඒ කොහොම වුණත් අද මේ පොඩ්කාස්ට් එපිසෝඩ් එකේ මේ දේශපාලන ඉත්තු ගැන කතා කරන්න අපිට හේතුනේ මේ ළඟදි නාමල් රාජපක්ෂ දාපු පෝස්ට් එකක් හන්දා. මෙයාගේ ට්විටර් අකවුන්ට් එකේ මෙයා පෝස්ට් එකක් දානවා. මෙතන තියෙන්නේ 225 ඕනේ කියලා හෑෂ්ටැග් එකක් එක්ක ළමයින්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව ගැන සමාජයේ කතාවක් ඇතිකරන්න කැම්පේන් එකක් පටන් ගන්න මේ පෝස්ට් එකක් තමයි මෙතන තියෙන්නේ. එතෙන්දි යා කියනවා පක්ෂ පාට ભેද බලන්නේ නැතුව මේ පෙටිෂන් එක සයින් කරන්න මේ මේකෙන් මේ 225 මොණි කියන හෑෂ්ටැග් එක හරහා මේ කැම්පේන් එක හරහා ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න එකතු වෙන්නයි කියලා. මෙතන වැදගත්ම කාරණාව වෙන්නේ මේ පෝස්ට් එකේ තියෙන ෆොටෝ එකේ ඉන්න පුද්ගලයෝ 3 දෙනා. නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ තුෂ් වික්‍රමනායක. තුෂ් වික්‍රමනායක කියලා කියන්නේ විදුර වික්‍රමනායකගේ නංගි. මෙයා පහුගිය දවස්වල, ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව, මහින්ද රාජපක්ෂට, නාමල් රාජපක්ෂට විරුද්ධව, ඒගොල්ලන්ගේ පාලන ක්‍රමයට විරුද්ධව මිනිස්සුන්ගේ අර විශාල නැගිටීමක් ඇති වෙන කාලේ මෙයත් තමන්ගේ අයියට විරුද්ධව සහ රාජපක්ෂවරුන්ට විරුද්ධව මාර විදිහට කතා කරපු පුද්ගලයෙක්. ඉතින් එහෙම පුද්ගලයෙක් අද 225 ඕනි කියන හෑෂ්ටැග් එක දාලා කැම්පේන් එකක් කරන. එයා ඉස්සර ඉඳන්ම මේ අපි දකිනවා ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනි කියන ඒ තැන ඉන්නවා. ඒකට ඒක ගැන කතා කරනවා. ළමයින්ට ගහන්න එපා, වේවැල පාවිච්චි කරන්න එපා වගේ කැම්පේන් එයා නිතරම මීට කලිනුත් කරලා තියෙනවා. එතකොට මේ මෙතන වැරද්ද තියෙන්නේ මේ ව්‍යාපෘතිය නෙමෙයි. ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක, ළමයින්ව ආරක්ෂා කරන එක හොඳ දෙයක්. නමුත් මෙතන ගැටලුව එන්නේ ඒ වගේ එස්ටැබ්ලිෂ්මෙන්ට් එකට, ඒ කියන්නේ පවතින ක්‍රමයට විරුද්ධව කතා කරපු පුද්ගලෙක්, රාජපක්ෂලාට විරුද්ධව කතා කරපු පුද්ගලෙක් 225 ඕනේ කියන හෑෂ්ටැග් එක මේ ව්‍යාපෘතියට පාවිච්චි කරන එක. මොකද 225 එපයි කියලා මේ හෑෂ්ටැග් එකක් එහෙම හදන්නේ සහ මිනිස්සුත් නිකන් ඒ හෑෂ්ටැග් එක අර ෆේස්බුක් පෝස්ට් වල දාන වගේ කටිනුත් මේ 225 එපයි කියලා කටිනුත් කියන්නේ එතන ඒ වචන දෙකෙන් එහාට ගිය අර්ථයක් තියෙන හන්දා. නමුත් 225 එපයි කියලා ඒ අර දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන එක එකට විරුද්ධව යන විදිහේ අර්ථයක් තමයි මේ 225 ඕනේ කියන හෑෂ්ටැග් එකක් ගැහුවට පස්සේ එතනින් එළියට එන්නේ. ඉතින් මේ වගේ හොඳ ව්‍යාපෘතියකට, මේ වගේ හොඳ අරමුණකට 225 ඕනේ කියලා කැලලක් එකතු කරන් ගියාම ඒකේ වාසිය තියෙන්නේ කාටද කියන ගැටලුව එනවා. ඉතින් මේක ගැන අහුවාම සමහරක් විට එයා කියයි, "ආ, දැන් මේ 225 ඕනේ කියලා හෑෂ්ටැග් එක ගැහුවාම ඕගොල්ලොත් අපෙන් අහනවා එයි මෙහෙම කරන්න කියලා." එතකොට සමාජයේ අවධානය ගන්න පුළුවන් මේ වැදගත් ප්‍රශ්නයකට කියලා වගේ හේතුවක් දෙන්න පුළුවන්. හැබැයි අපි මේ ටොපික් එක කතා කරන්න කලින් අපි ඇතුලේ කතා වෙනකොට මේ ටොපික් එක කරනවද නැද්ද කියලා කට්ටියත් එක්ක ෂෙයා කරාම මුලින්ම ආපු රියැක්ෂන් එක තමයි මේ මොන මගුලක්ද කියන එක. ඉතින් මෙතෙන්දි තමයි අපිට මේ දේශපාලන ඉත්තෙක්ගේ හොඳම උදාහරණය කෙනෙක්ට පෙන්වන්න පුළුවන් වෙන්නේ. එක පැත්තකින් අපි දන්නවා තුෂ් වික්‍රමනායකගේ අරමුණ වෙන්නේ ළමයින් ආරක්ෂා කරන එක. එයා විතරම ඒක වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. ඉතින් ඒක බොහොම හොඳ දෙයක්. හැබැයි 225 ඕනේ කියලා හෑෂ්ටැග් එකක් ගහගෙන රාජපක්ෂලගෙන්, සජිත් ප්‍රේමදාසලගෙන් අත්සන් ගන්න යනවා කියලා කියන්නේ එයා ආයෙමත් එයා කොච්චර පිළිගන්න කැමති වුණත් අකමැති වුණත් ආයෙමත් තමන්ට විරුද්ධවාදී කඳවුරේ ඉන්න එස්ටැබ්ලිෂ්මන්ට් එක, ඒ කියන්නේ රාජපක්ෂලාගේ සජිත් ප්‍රේමදාසලාගේ රනිල් වික්‍රමසිංහලාගේ පිළිගත් දේශපාලන කඳවුරේ අරමුණු වලටම උදව්වක් වෙන ඉත්තෙක් බවට තුෂ් වික්‍රමනායක මෙතෙන්දි පත් වෙනවා. මේක තමයි දේශපාලන ඉත්තෙක්ගේ ඉරණම. මොකද මෙයාලගේ මේ යහපත් අරමුණු වලට ළමාරක්ෂණය වේවා, එහෙම නැත්තම් ජනතාවට වගේ කියන ව්‍යවස්ථාවක් වේවා, හරිත හෙටක් මේ වගේ හොඳ අරමුණු වෙනුවෙන් එක එක පුද්ගලය වටා, අර ලොකු පර්සනැලිටි එකක් තියෙන මිනිස්සු වටා අනිත් මිනිස්සු එකතු වෙනවා. ඒක නවත්තන්න අමාරුයි. හොඳට කතා කරන්න පුළුවන් නම්, හොඳට අදහස් දක්වන්න පුළුවන් නම්, නැත්තම් හොඳ අරමුණක් තියෙනවා නම් ඒක වටේට මිනිස්සු එකතු වෙන එක ස්වභාවයක්. හැබැයි සමහරක් වෙලාවට එහෙම මිනිස්සුන්ව එකතු කරගන්න පුළුවන් වෙන මේ දේශපාලන චරිතවල ක්‍රියාකාරකම් හරහා ඇත්තටම වාසියක් එන්නේ මෙයාලගේ හතුරන්ට. ඒක හන්ද තමයි මේ වගේ මිනිස්සුන්ට දේශපාලන ඉත්තෝ කියලා කියන්නේ. චෙස් බෝඩ් එකේ ඉන්න පෝන්වත් එහෙට මෙහෙට අදින්නේ රජ්ජුරුවන් රැකගන්න. රජ්ජුරුවෝ රැකගන්න පෝන් කෙනෙක් පාවිච්චි කරන එක එච්චර ලොකු පාඩුවක් නෙවෙයි. මොකද අවසාන අරමුණ වෙන්නේ රජ්ජුරුවෝ ආරක්ෂා කරගන්න එක. හැබැයි ඒ ඉත්ත දන්නේ නැහැ තමන්ව පාවිච්චි වෙන්නේ රජ්ජුරුවෝ ආරක්ෂා කරගන්න කියලා. අපි ආයමත් මේ ගත්ත උදාහරණයට ගියොත් එහෙම තුෂ් වික්‍රමසිංහට නොතේරුණාට මේ හෑෂ්ටැග් එකෙන් වාසි වෙන්නේ අර 225යි තියෙන සාම්ප්‍රදායික දේශපාලඥයන්ට කියලා. ඒ හෑෂ්ටැග් එක එළියට ආපු වෙලේ ඉඳලා ඒක ළමාරක්ෂණය වගේ හොඳ අරමුණක් එක්ක සම්බන්ධ වුණු වෙලාවෙ ඉඳලා, ඒකත් එක්ක එකතු වුණු වෙලාවෙ ඉඳලා එතන වාසිය තියෙන්නේ රාජපක්ෂලට. ඒක අස්සම් කරන්න යන සජිත් ප්‍රේමදාසලට, රනිල් වික්‍රමසිංහලට. ඉතින් මේ වගේ එක එක අවස්ථාවල් වල විවිධ පුද්ගලයෝ දේශපාලන ව්‍යාපාර දේශපාලන ඉත්තු හැටියට බලගත් පුද්ගලයන් අතින් යූස් වෙනවා අපි දකිනවා. උදාහරණයක් විදිහට මේ මෑත කාලේ උදාහරණ ගත්තොත් එහෙම නාගානන්දලා පැතුම් කරනලා තමන් විශ්වාස කරන ඒ දේශපාලන මතයෙන් පෙනී ඉන්නවා. නාගානන්ද නිතරම කතා කරන්නේ නීති ආධිපත්‍ය ගැන, එතකොට ජනතාවට ඔගේ කියන ව්‍යවස්ථාවක් ඇතිකරණෙක් ගැන, එතකොට පැතුම් කරන වගේ කට්ටි කතා කරන්නේත් නාස්‍ය දූෂණය අවම කිරීම, එතකොට ඕපන් මාකට් එක වගේ ලිබරල්වාදී කරුණු ගැන. එතකොට ඒ වගේ මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න පුළුවන් පොයින්ට්ස් එක්ක, මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න පුළුවන් මතයවල් අදහස් එක්ක මේ වගේ චරිත ඉස්සරහට එනකොට එයාලා විරුද්ධ වෙන්නේ එස්ටැබ්ලිෂ්මන්ට් එකට. හැබැයි ඒගොල්ලෝ වලිදාගන්නේ, ඒගොල්ලෝ හූ කියන්නේ හරිම නම් එකම කඳවුරේ ඉන්න ඕනේ පුද්ගලයෙක්. නාගන්නන්දල පැතුම් කරනලා විරුද්ධ වෙන්නේ එස්ටැබ්ලිෂ්මන්ට් එකට කියනකොට එතෙන්දී එයාලා මහින්දලාගේ, රනිල් වික්‍රමසිංහලාගේ, සජිත් ප්‍රේමදාසලාගේ කඳවුර වලට විරුද්ධ වෙනවත් එක්කම ආයෙමත් අනිත් පැත්තට හැරිලා මහින්දලාට, රනිල්ලාට, එතකොට සජිත්ලාට විරුද්ධව ඉන්න JVP එකත් එක්කත් වලිදා ගන්නවයි කියලා කියන්නේ, පෙරටුගාමි පක්ෂයත් එක්ක වලිදා ගන්නවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් තුෂ් වික්‍රමසිංහ ඇවිල්ලා, තුෂ් වික්‍රමනායක ඇවිල්ලා මහින්ද රාජපක්ෂලාට විරුද්ධව කතා කරලා, තමන්ගේ අයියාට විරුද්ධව කතා කරලා ඊට මාස කීපයකට පස්සේ රාජපක්ෂලා එක්ක ළමා ආරක්ෂණය ගැන කැම්පේන් එකක් කරනවා කියලා කියන්නේ මේගොල්ලෝ මහින්ද රාජපක්ෂලාගේ, රනිල් වික්‍රමසිංහලාගේ අනාගත දේශපාලන ගමනට තමන් නොදැනීම උදව් කරන ඉත්තෝ බවට පත් වෙනවා. මෙතන භයානකම දේ වෙන්නේ මේ පුද්ගලයෝ රැවටෙන එකටත් වැඩිය ඒ පුද්ගලයෝ වටේට ඉන්න සාමාන්‍ය ජනතාව ප්‍රේක්ෂකයෝ මේ ප්‍රේක්ෂකයෝ ටික අර චරිතත් එක්ක ඇන්දෙන විදිහ. මොකද තුෂ් වික්‍රමනායක ඇන්දෙනකොට, නාගානන්දල ඇන්දෙනකොට, පැතුම් කරනරල ඇන්දෙනකොට, ජේවීපී එක 2004 ඇන්දෙනකොට ඒ පක්ෂවල සාමාජික පක්ෂ අරමුණු වලට ඇන්දෙනවා. පුද්ගල චරිත චරිත පස්ස යන සාමාන්‍ය ජනතාවත් අර පුද්ගල චරිතත් එක්ක රැවටෙනවා. මහින්දලගේ කැම්පේන් වලට, රනිල්ලගේ කැම්පේන් වලට, සජිත්ලගේ කැම්පේන් වලට එහෙම කරලා ඒ ඇන්දිලිත් එක්ක අර පරණ සෙට් එක ආයෙමත් එක්ක බලය අල්ල ගන්නවා. එහෙම නැත්තම් තමන්ට නැති වෙලා යන බලය දරුණු එකක් වෙන්න නොදී මග තැනකින් නවත්ත ගන්නවා. ඉතින් ඒක හන්ද තමයි මේ වගේ චරිතවලට අපි දේශපාලන ඉත්තු කියලා කියන්නේ. නමුත් සමහර පුද්ගලය කියන වගේ ස්වාධීන අවතාර කියන ඒ වචනේ පාවිච්චි කරන්න අපි කැමති නැහැ. මොකද එතෙන්දි අපිට හිතෙනවා මේ නාගානන්දලා පැතුම් කරනලා වගේ කට්ටියට, තුෂ් වික්‍රමනායක වගේ කට්ටියට සහ ඒගොල්ලෝ කරන වැඩ කොටසට යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ යූස් වුණා හෝ නැතා, දැන හෝ නොදැන ඒගොල්ලෝ යූස් වුණා, එහෙම නැත්තම් පාවිච්චි වෙන්න දුන්නා හෝ නැතා, මේ හැම දේශපාලන චරිතයක්ම තමන් මොකක් හරි විශ්වාස කරන මතයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. එහෙම නැත්තම් පෙනී ඉන්න වගේ ජනතාව රැවට්ටුවත්, ඒකට රැවටෙන ජනතාවත් යම් කිසි හොඳ අරමුණක් විශ්වාස කරනවා. එතකොට මේගොල්ලන්ගෙන් අවසානයේ එක්තරා දුරකට සමාජයට හොඳ වැඩ කොටසක් සිද්ධ වෙනවා. නමුත් මේ දේශපාලන චරිත, විශේෂයෙන්ම පුද්ගලයෝ, විශේෂයෙන්ම තනි පුද්ගලයෝ, තනි ප්‍රතිරූප වටේ මිනිස්සු එකතු වෙනකොට, ඒ ප්‍රතිරූපේ විශ්වාස කරන්න පටන් ගන්නකොට, දේශපාලන කණ්ඩායම් නැතුව දේශපාලන මතවාදයක් වෙනුවට දේශපාලන චරිතයක් වටා එකතු වෙනකොට මිනිස්සු පරිස්සම් වෙන්න ඕනේ. ඒකයි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර ප්‍රතිරූප වලට රැවටිලා ඒ ප්‍රතිරූප රනිල්ලට, මහින්දලට රැවටෙනකොට ඒ සාමාන්‍ය ජනතාවගේ, ඒ ප්‍රේක්ෂක ප්‍රජාවගේ ඇසුත් නිලංකාර වෙලා එයාලත් අන්තිමට රනිල්ලගේ, මහින්දලගේ, සජිත්ලගේ කැම්පේන් වල කොටස්කාරය වෙනවා. ඉතින් ඒකත් එක්ක අදට අපේ මේ පොඩ්කාස්ට් එකේ 101 වෙනි කොටස අවසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එකේ 102 වෙනි කොටසෙන් හමු වෙනකන් හැමෝටම ආයුබෝවන්.